මීළඟට ගරු සාගරික අතවදු ගරු මන්ත්‍රීතුමියට විනාඩි 8ක් කාලයක් ලැබෙනවා.
පුරසනේ ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන් දශක ගණනාවක් තිස්සේ ලෝකට හුරු පුරුදු සංකල්පයක් ශුද්ධ මූල්‍ය ණයාශ්‍රිත සංකල්පය අපේ රටේ දශක ගාණක් මේ සංකල්පයේ ක්‍රියාත්මක වෙනවා. සමුපකාර ක්‍රමය හරහා, ග්‍රාමීය බැංකු හරහා මේක පසුකාලීනව පුළුල් වීමක් සිදු වෙනවා. පෞද්ගලික මූල්‍ය ආයතන සහ රාජ්‍ය නොවන සංවිධාන හරහා, විශේෂයෙන් ගරු සභාපතිතුමනි, ග්‍රාමීය ආර්ථිකයට සැලකිය යුතු වටිනාකමක් එක් කිරීමට ඇති හැකියාව සහ ක්ෂණිකව ණය ලබා ගැනීම, ඒ වගේම අප රහිත බව, කුඩා මුදලක් අවශ්‍ය අවස්ථාවක ලබා ගැනීම වැනි ලක්ෂණ නිසා මේ අපේ ජනතාව අතර ප්‍රචලිත වීමක් සිද්ධ වෙනවා. ඒ හරහා අපේක්ෂා කරන එක සංකල්පයක් තියෙනවා. සොයන් රැකියා අවස්ථා පුළුල් වීම, කුඩා පරිමාණ ව්‍යාපෘති ආරම්භ කිරීම, ග්‍රාමීය ආර්ථිකයේ සක්‍රීය වීම, කාන්තාවන්ගේ ආර්ථිකය ශක්තිමත් වීම වගේ අපේක්ෂාවන් එක්ක තමයි ශුද්ධ මූල්‍ය ණය අපේ රටේ බොහොම ප්‍රචලිත වැඩසටහනක් බවට පත් වෙන්නේ. කෙසේ නමුත් ගරු මූලාසනාරූඪ සභාගරු සභාපතිතුමනි, මේ ඉල්ලුම වැඩිවීමත් එක්ක මේ ක්‍රියාවලිය වෙනත් මානයකට යොමු වීම පසුගිය කාල සීමාවේ අපට අත්දැකීම් තියෙනවා. මහ විශාල සමාජ ඛේදවාචකයන් බවට පත් වුණ අවස්ථාවන්. අපි දත්ත විදිහට බැලුවොත් නිශ්චිතව දත්ත අපේ රටේ හොයාගන්න නොමැති වුණත් මෙහි වින්දිතයන් බවට පත් වුණු පිරිස ලක්ෂ 20ක්කට ආසන්න බවට සඳහන් වෙනවා. ඊට අමතරව මේ ශුද්ධ මූල්‍ය නිසා දිවිනසාගත සිය දිවි හානි කරගත් පිරිස 200කට ආසන්න ප්‍රමාණයක් සිටින බවට තොරතුරු ලැබිලා තියෙනවා. නිශ්චිත දත්ත තවදුරටත් අපි ළඟ නැහැ. ඒ වගේම මෙහි මේ ක්‍රියාවලියේ අපිට පසුගිය කාල සීමාවේ සමාජ ඛේදවාචකයක් බවට පත්වෙච්ච හේතු කාරණා සලකලා බැලුවොත් ඉහළ පොලී අනුපාතික අය කිරීම මේ හරහා ඇතැම් අවස්ථාවල වැඩියෙන්ම පීඩාවට පත් වුණේ අපේ කාන්තා ප්‍රජාව. දේපල විකිණීමට හෝ දේපල ඒ අයට මුදල් ගෙවා ගත නොහැකි අවස්ථාවල තමා සතු දේපල පවා ලබා දීමට සිද්ධ වෙලා තියෙනවා. ඊළඟට නඩු පැවරීම් වලදී පවා අධික පොලියක් සමග ගණනය කිරීම සිදුවීම නිසා මේක කොතරම් දුරට සමාජයට බලපාලා තියෙනවද කියන කාරණේ පැහැදිලි වෙනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි, මේ ණය චක්‍රයක් බවට පත් වෙනවා. එක ණයක් ගන්නවා, ඒක ගෙවා ගන්න බැරි වෙනකොට නැවත ණයක් ගන්නවා. මේ නිසා ණය ආපසු ගෙවීම වගේම ණය මුදල විශාල වීම නිසාත් අපේ කාන්තාවෝ වැඩි ප්‍රමාණයක් පීඩාවට පත් වෙලා තියෙනවා. මේ කාරණේ ගැන කතා කරද්දී මෙහි තියෙන අහිතකරම ගැටලුව තමයි ගරු සභාපතිතුමනි, මේ මුදල් අය කර ගැනීම සඳහා ඇතැම් මුල්‍ය ආයතන ඒ වගේ කටයුතු කරන අය විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග, විශේෂයෙන් මෙවැනි ක්‍රියාමාර්ග හරහා පවුල් පද්ධතිය බිඳවැටීම්, පවුල් සංස්ථා බිඳවැටීම්, ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපනයේ කඩාකප්පල් වීම, දේපල අහිමිවීම, ඒ වගේම මරණයෙන් කෙලවර වීම දක්වා මේ බලපෑම කොතරම් දුරට අපේ රටේ පහුගිය කාල සීමාවේ ක්‍රියාත්මක වෙලාද කියන කාරණේ පැහැදිලි වෙනවා. මේකට ප්‍රධාන විදිහටම අපට උදාහරණයක් දක්වන්න පුළුවන් යුද්ධයෙන් පසු කාල සීමාව උතුරු නැගෙනහිර ප්‍රදේශවල විශේෂයෙන් 2015 2018 අපේ රටේ මේ ශුද්ධ මූල්‍ය ණයාශ්‍රිත අර්බුදය කෙතරම් දුරට ගමන් කරාද කියන කාරණේ. ඒ වගේම ගරු සභාපතිතුමනි, මේ ණය මම මුලිනුත් මගේ කතාවේදී පැහැදිලි කරා, මේ ණය අය කර ගැනීම, මේ ණය ලබා ගැනීම සිදු කරන්නේ එහි ණය ලබා දීමේ ප්‍රධාන අරමුණු අතර ආර්ථිකය ප්‍රසාරණය කර ගැනීම, නැත්නම් තමන්ගේ නිවසේ ආර්ථිකය ස්ථාවර කර ගැනීම අපේක්ෂා කරත් බොහෝ පිරිස් මේ ණය ලබා ගැනීම තුලින් සිදු කරලා තියෙන්නේ නිවාස සෑදීම, ඊගවට ආහාර, දෛනික අවශ්‍යතා, ජීවන වියදම සපුරා ගැනීම වැනි කාර්යභාරයන්. එතකොට එතනදී අපිට දකින්න ලැබෙන කාරණයක් තියෙනවා, ආපසු ණය අය කර ගැනීමේ ක්‍රමවේදයක් ලබා ගන්නා වූ මුදල තුලින් තමන්ගේ ආර්ථික ක්‍රියාවලිය කොතරම් දුරට ශක්තිමත් කරගන්නවාද කියන පසුවිපරමක් නොමැති වීමත් මේ සමාජ ඛේදවාචකයේ එක පැතිකඩක් විදිහට දකින්න පුළුවන්. ගරු සභාපතිතුමනි, එවැනි තත්ත්වයක් තුල තමයි මේ ශුද්ධ මූල්‍ය ණය නියාමනය කිරීමේ අවශ්‍යතාව මතුවෙලා තියෙන්නේ. විශේෂයෙන් ගත්තොත් මේ නව පනත සරලවම කිව්වොත් ණය දෙන්නන් සහ ණය ගන්නන් කියන දෙපිරිසටම ආරක්ෂිත ක්‍රියාව ආරක්ෂිත නීති රීති ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නා වූ පනතක් විදියට හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන් අපි වෙනත් විදියකින් සාකච්ඡා කරොත් ගරු සභාපතිතුමනි, ණයක් අරගෙන ණයක් නොගෙවීම අදාළ ණය දෙන ආයතනයේ බංකොලොත් වෙන්න හේතුවක්. ණය ලබා නොදීම තුළ ණය ලබා ගන්නට යොදා ගන්නා උපක්‍රම නිසා ණය ගැනුම් කරුවාට දැඩි පීඩාවට පත් වෙන්න හේතුවක්. එතකොට මේ පනත හරහා මේ අදාළ ආයතන සහ ණය ගැනුම් කරුවන් කියන දෙකොට්ටාශයම ආරක්ෂා වෙනවා. ඊළඟට මේ නව පනතින් අපේක්ෂා කරනවා ගරු සභාපතිතුමනි, මේ ශුද්ධ මූල්‍ය ණය දෙන ක්‍රියාවලියේ විධිමත් නියාමනයක්. මේ මෙතරම් අපිට දශක ගාණක් පුරා මේ ගැටලුව කතා කරන්න වෙලා තියෙන්නේ, මෙතරම් සමාජ ඛේදවාචකයක් බවට පත් වෙලා තියෙන්නේ. ඊළඟට අපිට කාන්තාව සම්බන්ධයෙන් ගත්තොත් කාන්තාව මුහුණ දීපු දැඩිම ගැටලුව බවට මේ කතා කරන්න වෙලා තියෙන්නේ. මේ ණය දෙන ක්‍රමවේදයන් ඒ ආයතන නිසි නියාමනයක් නොමැතිවීම.
මන්ත්‍රීතුමිය, ඔබතුමිය තව විනාඩි දෙකක් කාලයක් තිබෙනවා.
ගරු සභාපතිතුමනි, ඊට අමතරව මේ ක්‍රියාවලිය අධීක්ෂණය කිරීමක් අවශ්‍යයි. ඊට අමතරව ඒ වගේම ගරු සභාපතිතුමනි, බලපත්‍රලාභීන්ට රීති විධිවිධාන නිකුත් කරලා මේක නිසි පසුවිපරම් ක්‍රමවේදයක් තුළින් වඩාත් පුළුල්ව මේ ණයදීමේ ක්‍රමවේදය ගැන සාකච්ඡා කිරීම අවශ්‍යයි. ඒ වගේම වෙළඳපළ හැසිරීම සම්බන්ධයෙන් ප්‍රතිපත්ති නිශ්චය කිරීම, ඊළඟට වගකිව යුතු ණය දීම සංස්කෘතියක් වශයෙන් ක්‍රියාත්මක කරලා, ඒ කියන්නේ ආයතන ඒ විධිමත් ආයතන සමග මනා සම්බන්ධීකරණයක් කර දීම මේ හරහා අපේක්ෂා කරනවා. ඊළඟට ගරු සභාපතිතුමනි, මහජනයා සඳහා ණය උපදේශනය, මූල්‍යමය සාක්ෂරතාව, ණයට දීම, මුදල් ණයට දීම, ශුද්ධ මූල්‍ය ණය, මේ සියල්ල ගැන පුළුල් කතිකාවතක් ඇති කිරීම මේ හරහා අපේක්ෂා කරනවා. විශේෂයෙන් අපට අවශ්‍යයි මේ නීති රීති පද්ධතිය ශක්තිමත් කිරීම හරහා ගරු සභාපතිතුමනි, අදාළ ගනුදෙනුකරුවන්ට පැමිණිලි සිදු කිරීමට, ඒවා විභාග කරන්න ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි යාන්ත්‍රණයක්. සමස්තයක් වශයෙන් ගත්තොත් ගරු සභාපතිතුමනි, මහ බැංකුව හරහා මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම, මේ සියලු කාර්යභාරයන් හරහා බලාපොරොත්තු වෙන්නේ ශුද්ධ මූල්‍ය ණය ක්‍රියාවලිය විධිමත් කිරීම, ඒ හරහා ණය දෙන්නන් සහ ණය ගන්නන් කියන දෙපාර්ශවයම ආරක්ෂා කිරීම. ඒ වගේම මේ ණය දීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම වගේම ගරු සභාපතිතුමනි, ඔබතුමාගේ අවධානයට යොමු කරනවා මේ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරන්න අවශ්‍ය වැඩසටහන් අපි ක්‍රියාත්මක කරන්න ඕනේ. ජනතාවට ආර්ථික ක්‍රියාවලියකට නිරත වෙන්න ඒ අරමුණින් සක්‍රීය ග්‍රාමීය ආර්ථිකයක් ආරම්භ කිරීමේ අරමුණින් තමයි ප්‍රජාශක්ති වැනි වැඩසටහන් ක්‍රියාත්මක කරලා අපි බලාපොරොත්තු වෙන්නේ. මගේ කතාව අවසන් කරන්න ගරු සභාපතිතුමනි, මේ පනතේ අවසාන වශයෙන් කියන්නම්, මේ පනතේ සමස්ත අරමුණ වෙන්නේ මුදල් ණයට දීම සහ ශුද්ධ මූල්‍ය ව්‍යාපාර විෂයෙහි යහපත් නෛතික නියාමන හා අධීක්ෂණ රාමුවක් ඇති කිරීම වෙන අතර, එමගින් එකී ව්‍යාපාරවල අඩු ආදායම් ලැබී ගනුදෙනුකරුවන් පිරිසෙහි අපේක්ෂිත සමාජ ආර්ථික මූල්‍ය සංවර්ධනයක් ලබා ගැනීමට සහ වඩාත් සුරක්ෂිත පරිසරයක් ඇති කිරීම කියන කාරණේ මතක් කරමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමිය.